මූලාසනය සඳහා ගරු මන්ත්‍රීවරයෙකු නමක් යෝජනා කරන ඉල්ලා
සිටිනවා. රෝහිණි කවිරත්න මන්ත්‍රීතුමිය යෝජනා කරනවා.
සිර කිරීම.
ගරු මනුෂ්‍ය නානායකකාර මන්ත්‍රීතුමා, ඔබතුමාට මිනිත්තු 5ක කාලයක් තියෙනවා.
ඔබත්ම ස්තුති මුලසුන රෝඩේ මන්ත්‍රීතුමියනි, මම අවසන් කරමින් සිටියේ දිවාහාරයට කලින්. මේ බුද්ධිතරතුර ලංකාවට ලැබුණේ අප්‍රේල් මාසේ 4 වෙනිදා නම් 19 වෙනිදා දක්වා මේ සිද්ධිය අවසාන බුද්ධිතරතුරක් 20 වෙනිදා ලැබෙනවා. හැබැයි අපේ රටේ බුද්ධ්‍යංශ ක්‍රියාත්මක වුණා. හැබැයි මේ සිද්ධියෙන් පස්සේ අපේ රටේ බුද්ධ්‍යංශ මේ අය හඹාගෙන යන්න පුළුවන්කම ලැබුණා නම් අවසාන බෝම්බේ පුපුරන්නටත් කලින්, ඒ කියන්නේ අපේ ඈත් එක්කත් මේ තොරතුරු තිබිලා තියෙනවා. ඒ වගේම ඒ අය අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් යම් කටයුතු සිද්ධ වුණා නම් ඒ තොරතුරු තිබිලා තියෙනවා. එහෙනම් මේ අතර කාලවකවානුවේදී මේක සොයා ගන්න බැරි වුණේ ඇයි? සහ ඒ තොරතුර, බුද්ධි තොරතුර කාටද ලංකාවේ හම්බ වුණේ? කවුද මේ බුද්ධි තොරතුරු ලබා ගත්තේ? අහලා තියෙන විදිහට මේක WhatsApp පණිවිඩයක් කරා ලැබිලා තියෙනවා. එතනින් පස්සේ බුද්ධි තොරතුරු හරහා හම්බා ගියේ නැද්ද මේ දින කාලේ වකවානුව තුලදී? මේක මේ අපි කාටවත් ආණ්ඩුවකට ඇඟිල්ල දික් කරන්න චෝදනා කරන ප්‍රශ්නයක් නෙවෙයි. මේ ප්‍රශ්නේ අපි හරි කොන අල්ල ගන්න ඕනි. නිකම් මේ වල්ගෙන් අල්ලගෙන හරියන්නේ නැහැ. හරි තැනින් මේ ප්‍රශ්නේ අපි අඳුර ගන්න ඕනි. අපිට තියෙන ප්‍රශ්නේ නාමල් කුමාර කියන පුද්ගලයෙක් ඇවිල්ලා හඬපටියක් ඉදිරිපත් කරනවා. ඒකත් එක්කම DIG නාලක සිල්වා අත්අඩංගුවට ගන්නවා. මේ කාල වකවානුව වෙනකොට තමයි DIG නාලක සිල්වා නීතිපතිවරයාට බාර දීලා තියෙන්නේ සහරන්ව අත්අඩංගුවට ගැනීමට සහ තව්හිද් ජමාත් සංවිධානය සම්බන්ධයෙන් වර්තාවක් නීති උපදෙස් පතලා ඔහු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය උපදෙස් දෙන්න කියලා. ඒ උපදෙස් හම්බෙන්නේත් නැහැ. බාලගිරි දෝෂය එතනටත් හේතු වෙනවා. අපි අහන්නේ මේ වලට හේතු වෙච්ච කාරණු මොනවද? ඇයි DIG නාලක සිල්වා අත්අඩංගුවට ගත්තේ? ඒ අතර වාරේ තමයි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. අවසානයේදී මේ සාරගේ බිරිඳගේ සාක්ෂිය ගන්නකොට මාධ්‍යවේදීන් සියලු දෙනා අයින් කළ සාක්ෂි ගන්නේ. ඒ සාක්ෂියේ මොනවද තිබුණේ? බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මේවා ඇයි හංගන්නේ? මේවා ඇයි එළියට නොදෙන්නේ? මේවා මේ වார்த்தාවට එළියට ආවේ නැත්තේ ඇයි? මේවා පිළිබඳ අපිට තියෙන ප්‍රශ්නේ. අවසානයේදී FBI එක හොයලා දීපු ඔවුන් මේ කට්ටිය තොරතුරු හුවමාරු කරගන්නේ ත්‍රීමා කියන ඇප් එකකින්. ඒ ඇප් එක හරහා මේ අය සාකච්ඡා කරපු තොරතුරු අනුව ප්‍රහාරයට දින කීපයකට කලින් මේ අය කොටස් දෙකකට බෙදෙනවා. කොටස් දෙකකට බෙදිලා පානදුරේ සහ ජායල් ප්‍රදේශයේ ආරක්ෂක නිවාස දෙකක ඉඳලා තමයි මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක කරන්නේ. ඒ වෙලාවේ දුරකථන සංවාද වලින් ඔප්පු වෙනවා. එකතැනකදී කියනවා මේ සිද්ධිය මේ අපේ ක්‍රියාදාමයේ ප්‍රමාද කිරීම හොඳ නැහැ, ඉක්මනට කරන්න ඕනි. මේ ප්‍රමාද වීම පිළිබඳව බොස් ඉන්නේ අසතුටෙන්. බොස් කියනවා ඉක්මනට කරන්න කියලා. අපි අහන්නේ මේ කවුද බොස්? මේ කියන බොස් කවුද? මේ කියන බොස් කවුද කියන එක හොයන්න අපි ඒ වෙලාවේ ආණ්ඩුවේ හිටපු අය. අපිට වගේම අද ආණ්ඩුව මේ පාස්කු ප්‍රහාරයේ කඳුළු විකුණලා බලයට ආවේ. එහෙනම් වගකීමක් තියෙනවා. මේ වෙන කොහෙවත් යන දඹුල්ලෙන් ඊට දවස් 3කට පස්සේ අල්ලගත්තු මහුලවි කෙනෙක් අල්ලගන්න එක නෙවෙයි, තෝරා ගන්න එක නෙමෙයි, අල්ලගන්න නෙමෙයි, තෝරා ගන්න එක නෙවෙයි. කවුද හරියටම මේකේ බොස් කියන එක හඳුන්වා දීම තමයි වැදගත් වෙන්නේ. ඒකයි මේ රටේ මුළු මිනිස්සුගේම බලාපොරොත්තුව. මෙතන බරපතල ප්‍රශ්නයක් සිද්ධ වෙනවා. මේ වෙලාව වෙනකොට මේ අපි සඳහන් කරා සමහරලාට මේක මේ බුද්ධ්‍යංශ සමාජිකයෝගේ ගැනත් අපි මෙතනදී තොරතුරු අනාවරණය කරා. අපි කියන්නේ මේක අපි හමුදාවට කරන අපහාසයක්වත් බුද්ධි තොරතුරු එළියට ගැනීමක්වත් නෙවෙයි. මේ වගේම තමයි ලසන්ත වික්‍රමතුංග ඝාතනය, කීර්තිනාරට පහර දීම, එක්නැලිගොඩ අතුරුදහන් වීම, මේ වගේ සිද්ධිවලටත් හමුදාවේ යම් පිරිස සම්බන්ධ වුණාය කියලා පෞගිය දවස්වල පරීක්ෂණ වලින් ඔප්පු වුණා. ඒවල අවසානයේ දක්වා පරීක්ෂණ කරන්න නොදී යම් අදෘශ්‍යමාන බලවේග ඒව නැවැත්තුවා. එතකොට මෙන්න මේ සිද්ධිය පිටිපස්සේ සාමාන්‍ය රජයෙන් ක්‍රියාත්මක නොවෙච්ච ආණ්ඩුවේ පරිපාලනයට පරිබාහිරව යම් කණ්ඩායමක් මේවා ඇතුලේ ඉඳගෙන මේවලට යම් සහයෝගයක් ලබා දුන්නද, මේ සිද්ධියට යම් සහයෝගයක් ලබා දුන්නද කියන එක අපි හොයන්න ඕනි. ඒ වගේම ඒ කාල වකවානුව වෙනකොට පොලිස් බුද්ධ්‍යංශය සහ ඒ වගේම හමුදාවේ බුද්ධ්‍යංශ අතර යම් ඝර්ෂණයක් නිර්මාණය වෙලා තිබුණා. මේ ඝර්ෂණයත් මේකට යම් කිසි හේතුවක් වෙන්නට ඇති. මේ කරුණු පිළිබඳව තමයි අපි හොයන්න කියන්නේ. අපි කාටවත් ඇඟිල්ල දික් කරන්නේ නැහැ. අපිට ඕනි මේකේ වරදකරුවෝ, සැබෑ වරදකරුවෝ හොයාගන්න. මේ සැබෑ වරදකරුවෝ අනාවරණය කරොත් තමයි අපි හැමෝටම සැනසීමක් ලැබෙන්නේ. ඒ මැරිච්ච 200 300කට ආසන්න පිරිසකටත්, 500කට විතර පිරිසකටත්, තුවාල වෙච්ච සියලු දෙනාට
ඔයාලට සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් වෙන්නේ කවුද බොස් කියලා හරියට අඳුරගත්තොත්. මෙන්න මේ කවුද බොස් කියන එක අඳුරා ගැනීම වෙනුවෙන් තමයි අද අපි මේ පාර්ලිමේන්තුවේදී හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමත් මමත් මේ පාස්කු කොමිස් ජනාධිපති කොමිෂන් සභාව වෙලාවේදී ඉදිරිපත් වෙච්ච සාක්ෂි ඇසුරෙන් අපේ කරුණු ඉදිරිපත් කරේ. මේක කරුණක්වත් ජොන්සන් ප්‍රනාන්දු ඇමතිතුමනි අපි හිතලා කියපු කරුණු නෙවෙයි. මේවා සාක්ෂි ඉදිරියට ඉදිරිපත් වෙච්ච හැබැයි පාස්කු කොමිෂන් වාර්තාවේ සඳහන් නොවෙච්ච මේ කාරණා පිළිබඳව අපි ඉල්ලීමක් කරන්නේ. මේ කාරණා පිළිබඳව පරීක්ෂණය කරන්න කවුද මේක මෙහෙයවපු බොස් කියන එක අපි හැමෝම එකතු වෙලා හොයාගමු. ඒක තමයි අපි සිද්ධ කරන්න ඕනේ කියන එක මම මතක් කරමි. මෙස් ඔව් හරි කවන්නේ
මම ගෞරවයෙන් ඉල්ලන්නේ ඔබතුමාලට බැරි වුණදී මේ ආණ්ඩුවට උදව් කරන්න. ඔබතුමාලා තියෙන ඔය කාරණු ඔක්කොම ගිලා CID බාර දෙන්න. බාර දීලා නෑ නෑ ඉන්න මට දෙන්න. මම මේ ඔබතුමාට විරුද්ධව නෙමෙයි කතා කරන්නේ. ඔබතුමාට මඩ ගහන්නත් නෙමෙයි නේද? මේවා හොයන්න උදව් කරන්න ගිහිලා පැමිණිලි කරන්න හෙට දවසේම. උදව් කරන්න හෙට 21 වෙනිදා. හරින් මන්ත්‍රීතුමාගෙත් මම ඉල්ලන්නේ ඉතාමත් ගෞරවයෙන්. එතුමා දන්නවා එතුමාට මම ගොඩාක් ගරු කරන පුද්ගලෙක්. එතුමා හිටපු ඇමතිවරයෙක්. දීර්ඝ කාලයක් ඔබතුමාලා මේ අපි හිතන්නේ ඔබතුමාලා මඩ ගහනවා කියලා. ඉන්න අපි හිතන්නේ එහෙමනේ. ඒක ඔබතුමාලගේ කරුණ මොකද්ද? ඔබතුමාලගේ යුතුකම තමයි ගිහිල්ලා CID ෆැමිලි කරලා දන්න කාරණා ටික හොයලා අපිට උදව් කරන එක. ඔබතුමාලට තෝනේ මේ මිනිස්සු අල්ලලා දඬුවම් කරන්න නම් අපිටත් තෝනේ අල්ලලා දඬුවම් කරන්න නම් රටේ ජනතාවත් බලාපොරොත්තු වෙන්නේ අල්ලලා දඬුවම් කරන්න නම් ඒකන බලාපොරොත්තුව අපි උදව් කරන්න ඕනේ. දැන් අපි හිතන්නේ රජයේ හැටියට ඔබතුමාල මඩ ගහනවා කියලා. නෑ නෑ මම අපි හිතන්නේ. ඒ අපේ ඒ විශ්වාසය තියෙනවා. ඉතින් ඔබතුමාලගේ යුතුකම තමයි මේ ගිහිල්ලා පැමිණිලි කරලා සහයෝගය දෙන අශෝක අබේසිංහ මහත්තයාගේ ඔබතුමාට බොරු කියන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. එතුමා ගිහිල්ලා කියලා වලත් පත්පල් බොරු කියලා අන්තිමට ගිහිල්ලා මේ කලන්ත දැම්මා කිව්වා මතක නැහැ කිව්වා. ඒ නිසා අපි දෙගොල්ලෝ මඩ ගහගන්න මේ රටේ ජනතාව බලන් ඉන්නවනි. සජීවී බලාගෙන ඉන්නවා. දැන් උදේ වෙච්ච ඒවා ගැන අපි තකමැති වෙච්ච දේවල් ගැන. වෙච්ච දේවල් ගැන හැබැයි ඇත්ත කතාව තමුන්නාන්සේලා මේව ගැන දෙපැත්තේ මෙන්න මේ රටේ ජනතාව ඔබතුමාලා ඡන්දෙන්නේ පත් කරලා ඉන්නේ අපි අය ඔක්කොම. ඉතින් මීට වැඩිය මනුස්සකමින් වැදගත් බැරිච්ච මිනිස්සුන්ට සාධාරණත් ඊට කරන්න මෙයාගෙන පැමිණි කරන්න කියලා තමයි මම ඉතාමත් ගෞරවයෙන් ඉල්ලන්නේ. අපි හිතන්නේ ඔබතුමාලා පාර්ලිමේන්තුවේ වර්තසාදලට හැංගිලා මේ
මේවා ගරු ජොන්සන් ප්‍රනාන්දු ගරු ඇමතුමනි මේ අපි කියපු මේ අද දවසේදී ඉදිරිපත් කරපු කාරණා කිසිවක් අපි හොයාගත්තු කරුණු නෙවෙයි. මේ සියල්ල ශ්‍රී ලංකාවේ පොලිසියේ CID එක විසින් හොයාගෙන ඒ පිළිබඳව පොලිස් නිලධාරීන් විසින් පාස්කු කොමිෂන් සභාවේ ඉස්සරහදී ඉදිරිපත් කරපු කාරණා. එතකොට නැවත වතාවක් මේ කාරණා අපි CID එකට ගිහිලා ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. මේක තියෙනවා. මේක සම්පූර්ණයෙන්ම පාස්කු කොමිෂන් සභාවේ මේ තොරතුරු අහපු තොරතුරු. අපි කියන්නේ මේ තොරතුරු සියල්ලම ගැන පරීක්ෂණය කරලා අපි හැමෝගෙම වගකීම මේක. අපි මේ හැමෝගෙම වගකීම අපි ඒකට සහයෝගය දෙන්න කැමති. ඒ සහයෝගය දීලා මට මේක ඉවර කරන්න දෙන්න. සහයෝගය දීලා මේ අය කවුද හැරියටම මේ කවුද බස් කියන එක කවුද මහ මොලකාරයා කියන එක නිවැරදිව හඳුනා ගන්න අපි හැමෝම එකතු වෙලා වැඩ කරමු. අපි කියන්නේ මේ කරුණු එකක්වත් හරින්වත් මමත් හොයාගත්තුවා නෙවෙයි. මේ සියල්ල පාස්කු කොමිසම් සභාවේ වාර්තාවේ සඳහා නොවන පාස්කු කොමිසමේදී එලිදරව් වූ කරුණු කියන එක මං ගරු ඇමතුමාට බොහොම ආදරෙන් මතක් කරනවා.
ගරු ජනස්ටන් ඇමතුමා.
පරීක්ෂණ වාර්තාවේ නැහැ කියලා. ඉතින් නැත්තම් හොඳම දේ කියලා පැමිණි කරන එක. ඔබතුමාලා දාපු මේ කොමිසම මේ අපි දාපු එක නෙමෙයි. ඔබතුමාලා දැම්මේ. ඒ නිසා ඔබතුමාගේ යුතුකම වගකියුතු පාර්ලිමේන්තු මන්ත්‍රියෙක් හැටියට දෙපැත්තම හිටපු මන්ත්‍රියෙක් හැටියට ජනතාවගේ ඡන්දෙන්පත් වෙච්ච මන්ත්‍රියෙක් හැටියට ඔබතුමාගේ යුතුකම ගිහිලා පැමිණිලි කරන එක අපි ඔබතුමාගේ ඉල්ලන්නේ.
ගරු මන්ත්‍රී
මේකට උදව්
කරන්න.
මේකට අපි දෙපැත්තට මඩ ගහගන්න කිසිම තේරුමක් එන්නේ නැහැ. මැරිච්ච මිනිස්සුන්ට පණ ලැබෙන්නේ නැහැ. මේවා කරපු මිනිස්සුන්ව හොයාගන්න හම්බෙන්නේ නැහැ. ඔබතුමාගේ ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලනවා වගකියුතු පාර්ලිමේන්තු මන්ත්‍රියෙක් හැටියට ගිහිල්ලා පැමිණිලි කරන්න. පැමිණිලි කරපුවාම මේකේ ඇත්ත තත්ත්වය හොයාගන්න පුළුවන්. හැබැයි අපි කියනවා රජයක් හැටියට කිසිම කෙනෙක්ට පැනලා යන්න දෙන්නේ නැහැ. අකුරක් නැර මේ පරීක්ෂණ වාර්තාවේ අකුරක් නැර සහ ඔබතුමාලගේ කාලේ අපේ කාලේ හොයාගත්ත හැම දෙයක් සඳහාම නීති අකුරට ක්‍රියාත්මක කරනවා කියන එක පැහැදිලි. අපි තරහා තිරමන් නොබලව මේ නීති ක්‍රියාත්මක කරමු.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමා අවසන් කරන්න කාලය පිළිබඳ ගැටලුවක් තියෙනවා.
ගරු ඇමතුමනි මේකේ පක්ෂපාත ભેදයක් නැහැ. මේ සිද්ධියේ හරි පුද්ගලයා හොයාගන්න යාණ්ඩුවේ අපි සමාජික විදියට අපිටත් අද ඔබලා මේකට එද්දි මේක හොයනවා කියලා අප කණ්ඩායම විදියට අපි දෙගොල්ලන්ට වගකීම තියෙනවා. ඒ වගකීම ඉටු කිරීමක් හැටියට තමයි අද මේ පාර්ලිමේන්තුවේදී මේ කරුණු ඔබ තමන්ලාට ඉදිරිපත් කළේ. ඒ නිසාමයි කියන එක මම තමුන්නාසට මතක් කරන බොහොමත්ම ස්තුතිය අවස්ථාව ලබා
දුන්නා. අනුර ප්‍රියදර්ශන ගරු එමෙතුමා ඔබතුමාට මිනිත්තු 11ක කාලයක් තියෙනවා.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, ඇත්ත වශයෙන්ම අද අපි මේ සාකච්ඡාවට ගන්නේ විශේෂයෙන් මුදල් පිළිබඳ ඉතා වැදගත් පනත් කීපයක්. ඒ වුණත් විශේෂයෙන් විරුද්ධ පක්ෂ සියලු දෙනාම මේකට අදාළ නූනත් පාස්කු ප්‍රහාරය ගැන කතා කරන නිසා වචන කීපයක් මම කතා කරන්න ඕනේ. තමුන්නාන්සලා විශාල කරුණු රාශියක් අද මේ සභාවට ඉදිරිපත් කෙරුවා. විශේෂයෙන්ම රහස් පරීක්ෂකවරුන්ට වඩා රහස් පරීක්ෂක භාවිකුත් පෙන්නුම් කෙරුවා. ඒකත් නරක නෑ. මම කියන්නේ මේ පිළිබඳව මම දන්නවා මේක පහුගිය රජය කාලේ සිද්ධ වුණේ. ඒ වෙලාවේ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් මේකට පත් කෙරුවා. පත් කළා මේ තේරීම්කාරක සභාවත් විශාල වාර ගණනක් රැස් වෙලා වාර්තාවක් ඉදිරිපත් කෙරුවා. ඒ වගේම ඒ වේවකට හිටපු ජනාධිපතිතුමාවත් කෙරුවා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව. ඒ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවත් මේ විදිහටම රැස් වෙලා වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා. අපි එක දවස් ගාණක් මේකේ විවාද කෙරුවා. මම විශ්වාස කරන්නේ නැහැ විශේෂයෙන්ම මේ වාගේ කාරණාවකදී අපි පෞද්ගලිකව යම් යම් දේවල් කතා කරන එක නෙමෙයි අපේ යුතුකම තියෙන්නේ. අර අපේ විපක්ෂ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකතුමා කිව්වා වාගේ අපි මේ කාර්යයට උදව් කරන්නේ. මොකද මේ පරීක්ෂණ සිදු කරන්නේ අපි නෙවෙයි, ෆ්‍රාස් පොලිසිය, එහෙම නැත්නම් වෙනත් අංශ. මේ අංශවලට මේ කරුණු දෙන්න ඕනේ. එතකොට තමයි ඒ අයට හොයාගන්න පුළුවන් වෙන්නේ කවුද මේ කාරණේ කෙරුවේ කියලා. මොකද ඔබ දන්නවා ලෝකේ පුරාම විශේෂයෙන්ම වහබ්වාදී අන්තවාදී අරාබි වසන්තයක් නිර්මාණය වුණාම ඒ අදහසට පිටිපස්සෙන් හිටපු විශේෂයෙන් ඉරාකයේ සිරියාව වගේ රටවල් වල හැදුණු ඒ ත්‍රස්තවාදී කණ්ඩායම් ඒ රටවල් වල මහ විශාල විනාශයක් කෙරුවා. ඉස්ලාම් ආගමේ නාමෙන් මම හිතන්නේ කවදාවත් ඉස්ලාම් ආගම එවැනි තැනකට දේශනාවක් කළා තියෙනවා කියලා. මම හිතනවා අපේ බකීර් මාකර් අපේ හිටපු ඇමතිතුමා හැම වෙලාවෙම මේක කියනවා ඉස්ලාම් ආගම බොහොම මෙවැනි ප්‍රචණ්ඩකාරී ආගමක් නෙවෙයි කියලා. මම ඒ ගැන නෙවෙයි කතා කරන්නේ. ඕනෑම අවස්ථාවක මෙවැනි අන්තවාදීන් පිරිසක් එකතු වෙලා ඒ රටවල් වල විශාල මතවාදයක් නිර්මාණය කරලා මේ මතවාදයේ ලෝකේ විවිධ රටවල් වලට අරගෙන ගියා. අපිත් දන්නවා පෞගේ කාලේ විශේෂයෙන් මාවනැල්ල ප්‍රදේශයෙන් ඒ කණ්ඩායම් වලට බැඳිච්ච පිරිසක් හිටියා කියලා අපිටත් ආරංචි වෙලා තිබුණා. සමහර අය මිය ගියා කියලාත් කිව්වා. ඉතින් ඒ නිසා මේ පිළිබඳ සාකච්ඡාව පුළුල් තැනකින් සිදුවෙන එක වඩා හොඳයි. පහළම තැනකට ගොනු කරන්න අවස්ථාවක් කරගන්න එකට වඩා. මොකද හේතුව එතකොට තමයි අපිට මේක බලාපොරොත්තු වෙන්න, අපිට මේක සොයා ගන්න පුළුවන් වෙන්නේ. අපි සොයාගත යුතුයි. මහමොලකරුවන් විතරක් නෙමෙයි මේ පිළිබඳ රජයේ ඉතාම සාධනීය පියරවල් රාශියක් මෙහෙරලන් තියෙනවා. අන්තවාදී සංවිධාන ගණනාවක් දැන් තහනම් කරලා තිනවා. මම දැක්කාද මුස්ලිම් YMM මේකද කොහෙද ප්‍රකාශයක් ලේකම්වරයන් නිකුත් කරලා තිනවා. ඒ ත්‍රස්තවාදී තහනම් කරලාද සංවිධාන සමග කිසිම ගනුදෙනුවක් තියාගන්න එපා කියලා මම අද ගුවන් විදුලිය යනකොට අහගෙන ආවා. ඉතින් ඒ අනුව කවුරුත් දන්නවා මේ මුස්ලිම්වරු සියලු දෙනාම දන්නවා අන්තවාදී කියන එක තා බියකරුයි කියලා. ඒක හොඳටම තේරුනේ විශේෂයෙන්ම අපි LTT ත්‍රස්තවාදයෙන් බැටකාපු කණ්ඩායමක්. ඒකත් එක්තරා අන්තවාදී අවස්ථාවක්. ඒ වගේම අපි ඊට කලින් තරුණ නැගිටීම් කීපයක් දැක්කා. ජනතා විමුක්ති පෙරමුණාදී පක්ෂ සම්බන්ධ වෙලා එවැනි අවස්ථාවෙත් අපි දැක්කේ ඉතාමත්ම නරක දේවල්. ඒ වගේම අපි විශේෂයෙන්ම මේ ඉස්ලාම් මන්තවාදයේ නිසා නිර්මාණය වුණු මේ කුඩා පිරිස කරපු විනාශෙත් ඒ වගේම ලොකු විනාශයක්. ඒක අපේ කතෝලික ජනතාවගේ හද පාරපු, ඒ වගේම අනිකුත් ජනතාව කම්පා කරපු, ආගමික වශයෙන් අපි සියලු දෙනාම සම්පූර්ණයෙන්ම මේ ත්‍රාසයට පත් කරපු අවස්ථාවක් හැටියටයි මම සලකන්නේ. ඒ නිසා මේ පිළිබඳව අපි මෙතන ඉඳගෙන මහා ලොකු වචනවලින් එකිනෙකා සමග දබර කර ගැනීම නෙවෙයි, නිවැරදි තොරතුරු සොයලා ඒ තොරතුරු වලින් මේ කාරණාව නැවත ඉටු නොවීම සඳහා අපි කරන්න ඕන මොකද්ද කියලා තීන්දුව කරන්න. මොකද අපි රටක් හැටියට අනාගතය ගැන විශ්වාස කරනවා නම්
අපි යම් දෙයක් සිදු වුණාම ඒක නැවත සිදු නොවීමට කරන්න උපක්‍රම මොනවද කියන එක මේ පාර්ලිමේන්තුවේ අපි වැදගත් විදිහට සාකච්ඡා කරන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ වගකීමක් තිබෙනවා. ඒ වගකීම තමයි මේවා ගැන කටයුතු කරන එක. ඊළඟට මම තමුන්නාන්සලට මතක් කරන්න කැමතියි විශේෂයෙන් අපේ රටේ අද ආර්ථිකමය ප්‍රශ්නයක් තියෙනවා විශේෂයෙන් විදේශ විනිමය පිළිබඳව. මේ විදේශ විනිමය අපි කැමති එහා පැත්තට මෙහා පැත්තට බොහොම නිදහසේ ගමන් කරනවනම් ඒක තමයි අපේ බලාපොරොත්තුව. ඒ සඳහා ආර්ථිකයේ සූදානම් කිරීම අපේ අරමුණක්ව තිබෙනවා. නමුත් අවාසනාවකට වාගේ විශේෂයෙන් කොවිඩ් වුවදුර නිසා තාමත් ලෝකයේ එකෙන් පීඩා විඳිනවා. මේ මත මුළු ලෝකෙම වෙන ගනුදෙනු වෙළඳපළ වෙළඳාම වෙළඳ ජාලා මේ සියල්ලම විශාල වශයෙන් කඩා වැටීමකටපත් වුණා. ඒ කඩා වැටීමටපත් වීම ප්‍රතිඵලය තමයි අපිට සාම්ප්‍රදායික වශයෙන් අපිට ලැබෙන්නේ ලැබෙන සංචාර කර්මාන්තය. ඒ වගේම වෙනත් රටවල් අපේ ඇගිල්ලා සල්ලි හොයන ඒවා මේ සියල්ලම අඩපණ වීමෙන් අපිට ආර්ථික වශයෙන් විශාල පහරක් එල්ල වෙලා තියෙනවා. ඒකට මුහුණ දෙන්න නම් අපි මොකද්ද කරන්න ඕනේ කියන එක තමයි මේ පනත් එහෙම නැත්නම් මේ ගැසට් පත්‍ර මගින් ඉටු කරනු ලබන්නේ. මම හිතන්නේ ඒ වෙනුවෙන් විශාල රාශියක් කරුණු මේ ගැසට්ටුව ඇතුලේ තියෙනවා. විශේෂයෙන් කොහොමද අපි අපේ රටවල් මේ විදේශ විනිමය ගලාගෙන යෑම පාලනය කිරීම අත්‍යවශ්‍යතාවයන් අනුව ඒවා වියදම් කිරීම සහ මුදල් හුවමාරුවේදී නොයෙකුත් අවස්ථාවලදී අපි කටයුතු කරන්න ඕන කොහොමද කියන එක මම හිතන්නේ මේ ගැසට් එකේ සඳහන් වෙනවා. මේ පිළිබඳ මුදල් කාර්ක සභාවේදී ඊයේ අපි ඉතාමත්ම ලොකු කාලයක් මේ වෙල්ගම ඇමතුමත් හිටි හිටපු ඇමතුමත් හිටියා අපි සාකච්ඡා කරුවා. ඒ සාකච්ඡාවේදී අපිට පක්ෂ විපක්ෂ සියලු දෙනාම ඉතාමත්ම හොඳ අදහස් අපිට ඉදිරිපත් කෙරුවා. ඒ නිසා කොහොමද අපේ විදේශ විනිමය පනත මේ වෙනස් විය යුත්තේ කියලා අපිට දැනගන්න ලැබුණා. විශේෂයෙන් විදේශ විනිමය හුවමාරු කරන ස්ථානවලට රේඩ් එකක්වත් යන්න මහ බැංකුවේ නිලධාරීන්ට මේ පනත අනුව අවසරයක් නැහැ කියලා අපිට කිව්වා. ඉතින් පනස වෙනස් වෙන්න ඕනේ. මේක පසුගිය කාලේ හදපු පනතක්. ඒ නිසා මේ පිළිබඳව අලුත් පනතක් වෙනුවෙන් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය දීලා ඒ කටයුතු කරනවා කියලා අපි කිව්වා. අපිට කිව්වා. ඉතින් ඒ නිසා මේ වක්කීම් වාගේම සුරාබදු ආඥා පනතයට විශේෂයෙන් සුරාබදු අංශේ ලංකාවට ආදායම් ලැබෙන විශාල දෙයක්. මේ සුරාබදු වලදී ආණ්ඩුව තීන්දුව කළා තියෙනවා මේ 2021 වර්ෂය සඳහා සුරාබදු බලපත්‍ර වලින් මුදල් අය කර නොගැනීම. මේ බලපත්‍ර කාණ්ඩ ගණනාවක් මේක දක්කලා තියෙනවා. ඒ මගින් මුදල් අය කර නොගන්ට විශේෂයෙන්ම මේ තියෙන තත්වය සැලකිල්ලට අරගෙන විශේෂයෙන්ම සංචාරක කර්මාන්තයේ තියෙන ගැටලු ගැන කල්පනා කරලා සංචාරක කර්මාන්තයේ සංචාරක අමාත්‍ය අංශය යටතේ ලියාපදිංචි ඒවාවල යම්කිසි සහනදායී තත්වයක් ඇති කළා තියෙනවා. ඉතින් ඒ වගේම මේ ප්‍රමිතිය පිළිබඳව අපි දන්නවා මත්පැන්වල ප්‍රමිතිය පිළිබඳව මා අද කතා කරනවා. ඒ නිසා මේ පිළිබඳ ස්ටිකර් එකක් පාවිච්චි කරන්න කියලා කතාවක් තියෙනවා. ඒක තව මේ පිළිබඳ ප්‍රශ්නේදී අපිට දැනගන්න ලැබුණු දෙයක් තමයි මේ ක්‍රියාත්මක කරන්න අමාරු වෙන්නේ විශේෂයෙන්ම විශාල බෝතල් කර්මාන්ත ශාලාවල ඒ බෝතල් වර්ක කරන වේගය අනුව අතින් මේක කරන්න බැරි නිසා මේක ඩිජිටල් ක්‍රමයට කරන්න ඕන කියන වෙනස්කම කරන්න ඔවුන් කාලය ඉල්ලලා තියෙනවා කියලා අපිට කිව්වා. ඒ අනුව තමයි මේකට වෙලාවක් ඕනේ කියලා ඒගොල්ලෝ කියලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි දන්නවා රෝකේ රටක ආර්ථිකයේ පිළිබඳ අපි අත්දැකීමක් ඇති කරගත යුත්තේ ඒක තමයි අපේ වැදගත් දේ. මම අදහස් කරනවා රාජ්‍යයක මොන ප්‍රතිපත්ති රටේ පක්ෂයේ මොන ප්‍රතිපත්ති තිබුණා
ඔබතුමාට මිනිත්තු දෙකක කාලයක් තියෙනවා.
පක්ෂයේ මොන ප්‍රතිපත්ති තිබුණත් මගේ අදහස තියෙනවා මේ ආර්ථිකයේ මෙහෙවීම නම් වෙනම තලයක කරන්න ඕනේ කියලා. අපි ඒකට උදාහරණ තියෙනවා චීනයේ කොමියුනිස්ට් රාජ්‍ය. නමුත් චීනයේ ආර්ථික මෙහෙවීම එහෙම් පිටින්ම ධනවාදී ක්‍රමයට තමයි සිද්ධ වෙන්නේ. ධන මේ නිදහස් වෙළඳ ක්‍රමය අනුව. ඉතින් ඒ නිසා අපේ රටේ වුණත් මොනතරම් සමාජවාදී ආණ්ඩුවක් අනාගතේ හැදුනත් මට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ මත ඉඳගෙන ආර්ථික දෘෂ්ටිය ලෝකයේ පවතින තත්ත්වයට වෙනස් එහා පැත්තේ වෙනස් නොකිරීම කළ යුතුයි කියන එකයි මම අදහස් කරන්නේ. ඒ නිසා මම අවසාන වශයෙන් මම කියන්න කැමතියි විශේෂයෙන් මේ පෝට් සිටි පිළිබඳ අද තර්කයක් තියෙනවා. ලංකාවේ ආර්ථිකය වෙනත් දිශාවකට අපි වෙනස් කිරීම සඳහා වන මූලික අඩිතාලම තමයි මේකෙන් දාන්නේ. මේක ඇතුලේ කොහොමද අපි මේක කලමනාකරණ කියන එක ගැන තමයි පනතක් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් මේ පිළිබඳ රපි ලෝකයේ විදේශ විනිමය ඈඳ ගන්නවා නම් ආයෝජන ගෙන්න ගන්නවා නම් කර්මාන්ත අවශ්‍ය කරන කර්මාන්ත සඳහා සහ වෙනත් විනෝදාස්මක කාරණා සඳහා රට යොමු කරනවා නම් ඒ පිළිබඳව තියෙන හොඳම අදහස තමයි පෝට් සිටිය කරා දාලා තියෙන්නේ. මේ පිළිබඳ මං හිතන්නේ මේ පක්ෂ දෙකම වැඩ කරලා තියෙනවා. පෞගේ ආණ්ඩුවත් පෝට් සිටිය පිළිබඳ ඉඩම් නියමානුකූල කිරීම පිළිබඳ කටයුතු කෙරුවා, ගැසට් ගැව්වා. මේ ආණ්ඩුවත් දැන් පෝට් සිටි එක සම්බන්ධයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. ඉදිරියේද අපිට සාකච්ඡා කරන්න පුළුවන්. පොදුවේ මට කියන්න තියෙන්නේ මේ වැඩපිළිවෙල තමයි අපේ රටේ අනාගතය කියලා. මේ ආර්ථිකමය අනාගතය සම්බන්ධයෙන් කවුරු කතා කරුවත් මම දැක විවිධ වෙනස් පරස්පර කතා කියනවා. නමුත් මේවා ඔක්කොම කතා. මට මතකයි අපි ඉස්කෝලේ ඉගෙන ගන්න කාලේ ආර්ථික විද්‍යාව කරනකොට අපිට ඒ කාලේ උගන්වපු අය කියපු දෙයක් තමයි මේ නිදහස් වෙළඳ කලාප අසාර්ථක වෙනවා කියලා. ඒ කාලේ. නමුත් නිදහස් වෙළඳ කලාප අසාර්ථකුනේ නැහැ. ඒ මත තමයි තාමත් අපේ ආර්ථිකයේ බොහෝ කොටසක් රැඳිලා තියෙන්නේ. ඒ නිසා විදේශ ආයෝජන ලබා ගැනීම සඳහා ලෝකය විශ්වාස කරන අලුත් ක්‍රම වෙත ලංකාව ගමන් කරන්න ඕනේ. මොකද එහෙම ගමන් කරුවොත් විතරයි අපේ රටේ ආර්ථිකය යහපත් වෙන්නේ, අපේ මිනිසුන්ගේ ජීවන මට්ටම වැඩි වෙන්නේ. ඒ සඳහා තමයි මේ රජයේ ක්‍රියා කරන්න කියන එක මම කියන්න කැමති. බොහොම ස්තුතියි.
ස්තුතියි. ගරු චාල්ස් නිර්මලනාදන්. ඔව් ගරු මන්ත්‍රීතුමා,
ඔබතුමා මේ පෝට් සිටි එක සම්බන්ධව කතා කරා. මේ පෝට් සිටි එකට මම හිතන්නේ පෝට් සිටි කියන එකට විරුද්ධ නැහැ. නමුත් විරුද්ධත්වයේ තියෙන්නේ මේකේ තියෙන නීති. ඒ කියන්නේ නිදහස් වෙළඳ කලාපයේ තියෙන නීතියයි මේකේ තියෙන නීතියයි දෙකක්. ඉතින් ඒක නිසා මම කියන්නේ මෙන්න මේ වගේ නීති රාමුවක් එක්ක තමයි මහජනතාව ගැටෙන්නේ. අනිත් එක
ගරු
මන්ත්‍රීතුමා, අනිත් එක ගාන්ත්‍රීතුමා, අධිකරණයේ තියෙන බව ඇත්ත. නමුත් මේ අපි හිතට එකගොඩ ප්‍රැක්ටිකල් ප්‍රායෝගිකව අපි කතා කරන්නේ. හරි, ඒක නිසා අනිත් එක තමයි මම දන්නේ මං හරිද වැරදිද කියන එක. ඔය මූද ගොඩ කිරීමෙන් අද නෙවෙයි හෙට නෙවෙයි තව අවුරුදු 100ක් යනකොට මේ මම හිතන්නේ වෙනස් වීමක් ඇති වෙලා
විශාල පාඩුවක්
වෙන්න ඉඩ තියෙනවා. මේක වෙනත් රටවලුත් මූද ගොඩ කරලා තියෙන එක ඇත්ත. ඒක මම පිළිගන්නවා. නමුත් මේ අපි කවුරුත් හිතුවේ නැහැ සුනාමියක් එනකන් අපි කවුරුත් හිතුවේ නැහැ. නමුත් අපි මේ ගොඩ කිරීම තුළ මේ අක්කර මම හිතන්නේ 500කට වැඩි ප්‍රමාණයක් ගොඩ කිරීම තුලින් මං කෝරලේ මිනිහේ මට හිතෙන විදිහට මේ ඒකේ අද නෙවෙයි
අපි
ඉන්නේදී මුණු
දරු මුණු කාලය පිළිබඳ
ඇති වෙයි කියන එකයි මං කියන්නේ.
ගරු අනුරප්‍රියදර්ශන එමෙතුමා,
ඊට පිළිතුරක් දෙන්න තියෙන්නේ. ඇත්තටම මේකේ අරමුණ එක තැනකින් සියලු කටයුතු කිරීම, වන් ස්ටොප් ෂොප්. ඒ සඳහා තමයි කොමිෂන් සභාව බලතල ගන්න, අනිකුත් ඒජන්සි එකතු කරගෙන වැඩ කරන්න. ඒ නිසා ඔබතුමා කියන එක ඕනම රටකට විවිධ කාලවල විවිධ තලයන් හැඩතලයන් ආර්ථිකය පිළිබඳ ගන්න වෙන එක තමයි අරගෙන තියෙන්නේ. මම දකින්නේ නැහැ ප්‍රශ්නයක් තියෙනවා කියලා. දෙවෙනි කාරණේ ඉතින් තමුන්නාසිත අපි අනාගතයේ සිදුවෙනවායි හිතන දෙයක් ගැන මට දැන් උත්තර දෙන්න අමාරුයි.
ස්තුති ගරු චාල්ස් නිර්මලනාන්දන් මන්ත්‍රීතුමා, ඔබතුමාට මිනිත්තු 14ක කාලයක් තියෙනවා. 14 minutes.
නන්රි තලමේ දාංගන්න උරුපිනවර්ගලේ, இன்று நாட்டினுடைய பிரதமரின் நிதியமைச்சின் கீழ் இருக்கின்ற அந்நிய நாட்டு செலாவணி மதுபரி திணைக்களம் இறக்குமதி ஏற்றுமதி தொடர்பான சட்ட திருத்தங்களின் விவாதம் நடைபெற்று கொண்டிருக்கிறது. இந்த திருத்தங்களில் ஒரு சில விடயங்களை கூற விரும்புகின்றேன். இன்று நிதியமைச்சினுடைய ஏற்றுமதி இறக்குமதி தொடர்பான தீர்மானங்களால் வர்த்தகமானி அறிவித்தல்களால் இன்று நாட்டு மக்கள் மிகவும் ஒரு மோசமான நிலைக்கு தள்ளப்பட்டிருக்கிறார்கள். பெரும்பாலான உள்ளூர் உற்பத்தி பொருட்களை மேம்படுத்துவதற்காக இறக்குமதிகளுக்கு தடை விதித்தார்கள். உள்ளூர் உற்பத்தியை ஊக்குவிப்பதென்பது ஒரு நாட்டினுடைய பொருளாதாரத்தை மேம்படுத்துகின்ற விடயம். ஆனால் இன்று வரை எந்த விதமான உள்ளூர் உற்பத்திகளையும் இந்த அரசாங்கம் மேம்படுத்தவில்லை. அதன் காரணத்தினால் இறக்குமதி செய்ய வேண்டிய பொருட்கள் இறக்குமதி செய்யப்படாமல் அதிகமான வரிகள் வசூலிக்கப்பட்டு இன்று நாட்டு மக்களுக்கு ஒரு நிதானமான விலையில் பொருட்களை பெற்றுக்கொள்ள முடியாத சூழ்நிலை இருக்கிறது. நிதானமான விலையில் பொருட்களை பெற்றுக்கொள்ள முடியாது என்பதற்கப்பால் பொருட்கள் சில பொருட்களை பெற்றுக்கொள்ளவே முடியாதென்ற சூழ்நிலை தற்பொழுது இலங்கையில் இருக்கிறது. இதற்கு காரணம் இந்த பிழையான வர்த்தகமானி அறிவித்தல்களும் இந்த பிழையான சட்ட திருத்தங்களும் அரசாங்கத்தினுடைய கொள்கைகளும் தான் மிகவும் பிரதானமான காரணமாக இருக்கிறது. உதாரணமாக அன்றாடம் தேவையான பல பொருட்கள், அதாவது சமைப்பதற்கு தேவையான பல பொருட்களுக்கு அப்பால், உணவுக்கு தேவையான பல பொருட்களுக்கு அப்பால் இன்று பல தொழில் புரிகின்றவர்கள் அந்த மூலப்பொருட்களை பெற்றுக்கொள்ள முடியாத சூழ்நிலை இருக்கிறது, அல்லது மூலப்பொருட்களுக்கு நிரந்தரமான விலைகள் இல்லை. குறிப்பாக ஒரு வெல்டிங் வேலை செய்கிற ஒரு தொழிலாளர் அந்த பொருட்களை நிதானமான விலைக்கு பெற்றுக்கொள்ள முடியாது. இன்று 2,500 ரூபாய் விற்கின்ற ஒரு இரும்பு பட்டம் நாளைக்கு 3,100 ரூபாய் விற்கிறார்கள். ஒரு நாளிலே 600 ரூபாய் விலையேற்றம் காணப்படுகிறது. அதன் பிற்பாடு 5-10 நாட்களுக்கு அந்த பொருட்கள் இல்லை. அதன் பிற்பாடு அந்த பொருட்கள் சந்தைக்கு வருகிறது. இங்கு இந்த நாட்டில் இந்த உள்ளூர் உற்பத்திகளை ஊக்குவிப்பது என்பதற்காக இந்த இறக்குமதிகளை தடை செய்து இந்த திறந்த பொருளாதாரம் திறந்த இறக்குமதியாயிருந்த இந்த வர்த்தகம் இன்றைக்கு ஒரு மாபியா வர்த்தகமாக மாற்றப்பட்டுள்ளது. இந்த மாபியா வர்த்தகத்திற்கு பின்னால் ஒவ்வொரு பொருட்களுக்கு பின்னால் அரசாங்கத்தை சார்ந்த ஒவ்வொரு அமைச்சர்களுடைய அல்லது அவர்களுக்கு நெருங்கியவர்களுடைய மிகவும் பிரதானமான தலையிடும் அவர்கள் கொள்ளை லாபம் எடுக்கின்ற சூழ்நிலையும் தான் இங்கு இருக்கிறது. அதன் காரணமாகத்தான் இன்றைக்கு ஒவ்வொரு பொருட்களும் சந்தையில் பல நாட்கள் இல்லை, பிறகு விலையேற்றத்துடன் சந்தைக்கு வருகிறது, பிறகு பல நாட்கள் இல்லை. இப்படியான சூழ்நிலையில் மக்கள் அந்தரித்து அதிக விலைகள் கொடுத்து பொருட்களை கொள்வனவு செய்ய வேண்டிய சூழ்நிலை இன்றைக்கு இருக்கிறது. இந்த இறக்குமதி ஏற்றுமதி தொடர்பான இந்த கொள்கை உண்மையில் மக்களுக்கு மிகவும் பாதிப்பை ஏற்படுத்தி இருக்கிறது. அதே நேரத்தில் மாபியா வியாபாரிகளுக்கு மிகவும் மிகப்பெரிய ஒரு கொள்ளை லாபம் ஈட்டுகின்ற செயல்பாடாக இது மாறியிருக்கிறது. அந்த வகையில் பல பொருட்களை இங்கு குறிப்பிடலாம். அந்த வகையில் இந்த பிரதமருடைய இந்த அமைச்சின் விவாதத்தின் போது கௌரவ அமைச்சர் சமல் ராஜபக்ச அவருக்கு ஒரு கோரிக்கையை அவர் உடன்பட்ட விடயங்களை இங்கே செய்ய தவறியதை நான் சுட்டிக்காட்ட விரும்புகின்றேன். தலைமை தாங்குகின்ற உறுப்பினர்களே, கௌரவ அமைச்சர் சமல் ராஜபக்ச அவர்கள் 2020 நவம்பர் மாதம் அவருடைய அமைச்சில் எங்களுடைய கோரிக்கைக்கு அமைவாக மகாவலி தொடர்பாக ஒரு கூட்டம் நடைபெற்றது. அந்த கூட்டத்தில் 13 பாராளுமன்ற உறுப்பினர்கள் கையெழுத்திட்டு அமைச்சருக்கு ஒரு கோரிக்கை கடிதத்தை முன்வைத்திருந்தார்கள். அதாவது முல்லைத்தீவு மாவட்டத்தில் கரைத்துறப்பற்று பிரதேச செயலகர் பிரிவில் இருக்கின்ற கொக்குளாய் கிழக்கு, கொக்குளாய் மேற்கு, கர்நாடகேணி, கொக்குத்தொடுவாய் மேற்கு, கொக்குத்தொடுவாய் மத்தி, செம்மலை கிழக்கு போன்ற 6 கிராம அலுவலர்கள் பிரிவுகளை பிரதேச செயலகத்தினுடைய நிர்வாகத்தில் இருந்து மகாவலி அதிகார சபைக்கு எடுக்கின்ற அந்த முயற்சியை நிறுத்துமாறு நாங்கள் கேட்டிருந்தோம். கேட்டபோது இந்த இதில் 13 பாராளுமன்ற உறுப்பினர்களை தவிர ஆளுங்கட்சியை சார்ந்த தமிழ் பாராளுமன்ற உறுப்பினர்களும் அந்த கூட்டத்தில் கலந்து கொண்டிருந்தார்கள். அப்பொழுது அமைச்சர் கூறியிருந்தார், இந்த விடயம் தொடர்பாக மகாவலி பணிப்பாளருக்கு ஒரு கோரிக்கையை விடுத்திருந்தார், நான் முல்லைத்தீவு மாவட்டத்திற்கு வந்து இந்த விடயங்கள் தொடர்பாக ஆராய்ந்து ஒரு நியாயமான தீர்வு தர மட்டும் எந்தவித நடவடிக்கைகளும் செய்ய வேண்டாம் என்று கூறியிருந்தார். ஆனால் அதே செயல்பாடு இன்று நடைபெறுகிறது. இன்று வரை கௌரவ அமைச்சர் முல்லைத்தீவு மாவட்டத்திற்கு வரவில்லை. நான் மகாவலி தொடர்பாக பல தடவைகள் அவருடன் பேசியிருக்கின்றேன். அவர் நான் கடந்த நவம்பர் மாதம் 26ஆம் தேதி இதே பாராளுமன்றத்தில் நான் இந்த மகாவலி தொடர்பாக காடழிப்பு தொடர்பாக பேசிய போது கௌரவ அமைச்சர் எழும்பி கூறியிருந்தார், இனிமேல் தமிழ் மக்களுக்கு இந்த அநியாயம் நடக்க நான் விடமாட்டேன், பழசை எல்லாம் மறவுங்கள், நான் வந்து சரியான முறையில் தீர்வு தருகிறேன் என்று கூறியிருந்தார். அவருடைய வார்த்தையை நம்பி நாங்கள் இருந்தோம். அண்மையில் அவர் அனுராதபுரம் மாவட்டத்தினுடைய மல்வ தந்திரிமலை பிரதேசத்துக்கு வருகை தந்திருந்தார். வருகின்ற போது மல்வத்தோயா திட்டத்திற்காக வந்திருந்தார். அதன்போது எங்களுக்கு அழைப்பிதழ் கிடைத்திருந்தது. நான் கௌரவ அமைச்சர் சமல் ராஜபக்சே அவர் அதில் கலந்து கொள்கிறார் என்ற ஒரு காரணத்துக்காக மட்டும் நாங்கள் அதில் கலந்து கொண்டிருந்தோம். அதை அவர் கடந்த வாரம் பாராளுமன்றத்தில் கூறியிருந்தார். தான் மிகவும் சந்தோஷம் அடைந்தேன், தமிழ் தேசிய கூட்டமைப்பினுடைய பாராளுமன்ற உறுப்பினர்கள் இதில் கலந்து கொண்டார்கள் என்று. ஆகவே அவர் மீது நாங்கள் நம்பிக்கை வைத்து ஒரு விடயத்தை அவர் கௌரவ அமைச்சர் அதுவும் அரசாங்கத்தில் மிகவும் முக்கியமானவர், அதாவது ஜனாதிபதியினுடைய அண்ணன், நாட்டினுடைய பிரதமருடைய அண்ணன், ஒரு மிகவும் முக்கியமான அமைச்சு பதவியில் இருக்கிறார். நீர்ப்பாசன அமைச்சராகவும் பாதுகாப்பு இராஜாங்க அமைச்சராகவும் அதே நேரத்தில் 25 மாவட்டங்களில் இருக்கின்ற அரசாங்க அதிபர்களுக்கு பொறுப்பான அமைச்சராகவும் இருக்கின்றார். அப்படி இருக்கின்ற ஒரு அமைச்சர் கூறிய விடயத்தையே நடைமுறைப்படுத்தாமல் இன்றைக்கு இந்த அரசாங்கம் இருக்கிறது. இந்த விடயம் தொடர்பாக கௌரவ அமைச்சர் சமல் ராஜபக்சே அவர்கள் கவனம் எடுக்க வேண்டும். இந்த 6 கிராம அலுவலர்கள் பிரிவுகளையும் உடனடியாக மகாவலி எடுப்பதை நிறுத்த வேண்டும். மகாவலி என்பது எங்களுடைய மக்களுடைய காணிகளை வலுக்கட்டாயமாக பறித்த ஒரு திணைக்களம். எங்களுடைய மக்கள் 1984ஆம் ஆண்டு வலுக்கட்டாயமாக இடம்பெயர்ந்த பிற்பாடு 1988 2007ஆம் ஆண்டு வர்த்தகமானி அறிவித்தல்கள் மூலம் எங்களுடைய மக்கள் 2012ஆம் ஆண்டு மீள்குடியேற சென்றபோது அங்கு அந்த மகாவலி அதிகார சபையினால் அனுமதி பத்திரங்கள் வழங்கப்பட்டு தென்போதியை சார்ந்த மக்கள் அங்கு அவர்களுடைய சொந்த காணியில் குடியிருக்கிறார்கள். இந்த விடயம் தொடர்பாக பல தடவை கூறி தான் ஒரு நியாயமான தீர்வை எடுப்பேன் என்று கூறியிருந்தார். நான் கூறியிருந்தேன், ஏற்கனவே குடியேற்றப்பட்ட தென்போதி மக்களை எழுப்ப வேண்டும் என்ற நோக்கம் இல்லை, இனிமேல் அவர்களை குடியேற்றாமல் எங்களுடைய மக்களுடைய காணியை அந்த பிரதேசத்தில் இருக்கின்ற எங்களுடைய மக்களுடைய பரம்பரைக்கு தேவையான காணியை நீங்கள் அந்த காணிகளை பிரதேச செயலகத்திடம் ஒப்படைக்கும்படிதான் நாங்கள் கேட்டிருந்தோம். மகாவலி நீர் முல்லைத்தீவு மாவட்டத்துக்கும் வராது, வவுனியா மாவட்டத்துக்கும் வராது. ஆனால் மகாவலி என்ற ஒரு அதிகார சபை உருவாக்கப்பட்டதே 1971ஆம் ஆண்டு உருவாக்கப்பட்டதே தமிழர்களுடைய இன விகிதாசாரத்தை குறைப்பதற்காகத்தான் இந்த அதிகார சபை உருவாக்கப்பட்டு அதன் வேலைகள் கிழக்கு மாகாணத்தில் இருந்து தற்பொழுது முல்லைத்தீவு வவுனியா மாவட்டத்தில் தங்களுடைய செயல்பாடுகளை செய்து கொண்டிருக்கிறது. அண்மையில் நாட்டினுடைய ஜனாதிபதி வடக்கு மாகாணத்திற்கு கிராமங்கள் தரிசனத்துக்காக வந்திருந்தார். கிராமங்கள் தரிசனத்துக்காக வடமாகாணத்துக்கு வந்த ஜனாதிபதி 2012ஆம் ஆண்டுக்கு பிற்பாடு எந்த விதமான வவுனியா மாவட்டத்துக்கும் சம்பந்தம் இல்லாத இராணுவத்தால் குடியேற்றப்பட்டு மகாவலியினுடைய ஒத்துழைப்புடன் குடியேற்றப்பட்ட போகஸ் கேவவ என்ற கிராமத்துக்குத்தான் வந்திருந்தார். ஏன் முல்லைத்தீவு மாவட்டத்தில், கிளிநொச்சி மாவட்டத்தில், மன்னார் மாவட்டத்தில் ஏன் பாதிக்கப்பட்ட கிராமங்கள் பல இருக்கிறது, ஆனால் அவர் வந்தது போகஸ்கேவ என்ற கிராமத்துக்கு. அவர் வந்ததன் செயல்பாடாகத்தான் இன்றைக்கு இந்த 6 கிராம அலுவலர்கள் பிரிவுகளும் பிரதேச செயலத்திலிருந்து மகாவலி அதிகார சபைக்கு கையப்படுத்துகின்ற செயல்பாடு பாதுகாப்பு அமைச்சருடைய செயலாளருடைய வழிநடத்தலில் ஆலோசனையில் நடைபெறுகிறது. அமைச்சர் ஒன்று கூறுகிறார், செயலாளர் இன்னொன்றை செய்கிறார். அமைச்சர் கூறுவதாக செயலாளர் கூறினால் அரசியல் ரீதியான செயல்பாடுகள் எங்களுக்கு வேண்டாம், நாங்கள் நிர்வாக ரீதியான செயல்பாடுகளை நாங்கள் செய்கின்றோம் என்று கூறுகிறார். நான் கௌரவ அமைச்சர் சமல் ராஜபக்ச அவர்களையும் அவர்களை சார்ந்த அரசாங்கத்தையும் கேட்க விரும்புவது, இந்த அநீதி இழைக்கப்பட்ட மக்களுக்கு ஒரு நீதி வேண்டும். அவர்கள் தங்களுடைய காணியில் அவர்கள் இருப்பதற்கு, அவர்கள் அனுமதி பத்திரங்களுடன் இருப்பதற்கு நீதி
வேண்டும்.
அதே போல அம்பாறை மாவட்டத்தில் கல்முனை வடக்கு பிரதேச செயலகம் 1993 அமைச்சரவை பத்திரத்தின் மூலம் தரம் உயர்த்தப்பட்டும் இன்று வரை காணி அதிகாரமும் நிதி அதிகாரமும் வழங்கப்படவில்லை. கடைசியாக நடந்த பாராளுமன்ற தேர்தலுக்கு முதலும் ஜனாதிபதி தேர்தலுக்கு முதலும் தற்பொழுது விளையாட்டுத்துறை அமைச்சராக இருக்கின்ற நாமல் ராஜபக்ச அவர்கள் கல்முனை பிரதேசத்திற்கு வந்து எங்களுடைய அரசாங்கம் வந்தால் ஒரு சில மாதங்களில் உங்களுக்கு முழுமையான பிரதேச செயலகமாக தரம் உயர்த்தி தரப்படும் என்று வெளிப்படையாக கூறியிருந்தார். அதற்கு அரசாங்கத்தில் இருக்கின்ற தமிழ் பாராளுமன்ற உறுப்பினர்கள் அல்லது தமிழ் அந்த நேரத்தில் பாராளுமன்ற வேட்பாளர்களாக இருந்தவர்கள் எங்களுடைய அரசாங்கம் வந்தால் நாங்கள் இந்த பிரதேச செயலகத்தை தரம் உயர்த்துவோம் என்று கூறியிருக்கிறார்கள். ஆனால் இன்று இருந்த அதிகாரங்கள் பறிக்கப்பட்டுக் கொண்டிருக்கிறது. கிழக்கை சார்ந்த பிரதேச செயலகம் தரம் உயர்த்தப்பட வேண்டும் என்று உண்ணாவிரதம் இருந்த தமிழ் பாராளுமன்ற உறுப்பினர் இன்றைக்கு இராஜாங்க அமைச்சராக இருக்கிறார். அம்பாறை மாவட்டத்தில் கல்முனையில் இந்த பிரதேச செயலகத்தை தரம் உயர்த்தி தருவேன், வாக்கு போடுங்கள் என்று தமிழ் மக்களுடைய வாக்கை எடுத்த விநாயகமூர்த்தி என்ற முரளிதரன்
இன்று
பிரதமருடைய அம்பாறை மட்டக்களப்பு இணைப்பாளராக இருக்கின்றார். ஏன் அரசாங்கத்தில் இருக்கின்ற தமிழ் பாராளுமன்ற உறுப்பினர்கள் தமிழ் அமைச்சர்கள் இந்த தமிழ் மக்களுக்கு ஏற்படுகின்ற அநீதிகளுக்காக குரல் கொடுக்காமல் வெறுமனே மௌனிகளாக இருப்பது மிகவும் வெக்கக்கேடான விஷயம் என்பதை நான் இந்த சபையில் கூறிக்கொள்ள விரும்புகிறேன். நன்றி.
ஸ்துதி. கரு குணபால ரத்னசேகர மந்திரிதுமா, ஒபதுமாட்ட மினித்து நமேக காலையா தீனும்.
கரு முலாசனாரோடு மந்திரி துமியனி அத தினையே அப்ரேல் மாசி விஸ்வினி அங்கஹருவாதா நியாயபத்திரை அப்பட்ட ஈய சிட்டம லேபுனா ஏ நியாயபத்திரையை ஹட்டியிட்டு அதுமே கரு சபாவதி கதாக்கரன்னு தியன்னே 2010 அங்கதுலாதாரண விதேஷினுமே பணத்தை அடுத்த நியோக பகா இவகிமா அனாயனா அப்பனாயன பாலன பணத்தை அடுத்த நியோக தேக்கா இவகிமா சுராபது ஆஜ்ஞா பணத்தை அடுத்த நியோக தேக்கா அவாசனாவுக்கு மகிம மே தக்வாத் மே பார்லிமேந்துவே அகன ஹிட்டியா ஹப விபக்ஷய மே அத தவசே கதாக்கரன தீன நியோக நவே கன எக அல்ப மாத்திரேக வச்சனையாக மே தக்வா கதாக்கலினே மே நியாயபத்திரே ஹரியிட்டு மகஜனதாவட பிரசித்த கரல் அது மே விவாதி பட்டங்கத்தா நம் மே விவாதி அகன இன்ன மகஜனதாவ மே மொன விஹிலுவாத்து கிழக்கியாய் எடுசா சமாஜ ஜால அவசே மே தேசிய விசிப்பாடம் போம்பகன்னோனா கம்வத்ரே மேக கிலென்னோனா கீழா மினிசு அஹன எக புதுமையாக்கு மே நியோக நவேகன் அப்பட கதாக்கரத்தேம நெத் தவஸ் புராதின பஹாக் பாஸ்கு பிரஹாரன விவாதையாக திபுணம் விபக்ஷேட்ட அண்ணு பக்ஷேட்ட சாதாரணி தம் காலையாக லெபுணம் ஹபை அவாசனாவ அதத் அப்ப விசுவாசக்கரணவா மே பாஸ்கு பிரஹார எத்தனம் மே லங்காவ ஹெல்லுங்காப்பு பிரஹாரையாக மங்கிதன் நே யுத்தேக்கதி மேதே சித்தவின பவத்தை நமக் விபக்ஷே நித்தர நித்தர வினத் மாத்ருகா கதாக்கரன தீன முகத்தேதி மேகனம கதாக்கரன்னே மே மே வார்த்தாவே அசக் முல்லக் நேர விபக்ஷே மேகட வகக்கி வைத்தே கேலா கியன கேங் பேரென்ன தோக்கிய நகிம அப்பட தீனம் ஹபே அப்பி ஏ தத்திர பத்தென்ன சூதானன் நே கரு மந்திரி துமேனி ஏனிசா அது நியோக நமையாக மேக நிக்குத் கரலா தீனவா மே நியோக நமைய පාස්කු වාර්තාවටම යට කරලා මේ ගැන වචනයක්වත් කතා නොකර ඉඳීම ගැන අතිශයින්ම අපි කනගාටු වෙනවා. මේ අපි ඉදිරිපත් කරලා තියෙන්නේ මේ රටේ දැවැන්තම ගැටලුවක් අර්බුදයක් මතුවෙලා තියෙන අවස්ථාවක ඒ අර්බුදයෙන් ගොඩ එන්න තියෙන යෝජනා ගණනාවක්. විශේෂයෙන්ම අපි දන්නවා පහුගිය රජයන් ගණනාවක්ම තිස්සේ අපි ණය උගුලක හිර වෙලා තියෙනවා. හේතුව අපි හැම අවුරුද්දෙම අපේ විදේශ විනිමය ඉපයීම් අඩුයි, අපේ විදේශ විනිමය ගෙවීම් වැඩි. ඒ නිසා හැමදාම අපේ වෙළඳ ශේෂය, ගෙවුම් ශේෂය ඍණාගයක් ගත්තා. මේ ඍණාගය පියවන්න අපි හැමදාමත් කළේ විදේශ ණය ගත්ත එක. උදේ අපේ ගරු බන්දුල ආචාර්ය බන්දුල ගුණරත්න මහත්තුමා කිව්වා පහුගිය මහින්ද රාජපක්ෂ යුගයේ මුළු මණින්ම ඒ මුළු කාල සීමාව තුළ ස්වෛරීත්ව බැඳුම් කර යටතේ අපි ණය අරගෙන තිබුණේ ඩොලර් මිලියන 5.5. හැබැයි මේ වගේ ව්‍යසනයක් නැතුව, මේ වගේ විදේශ විනිමය අර්බුදයක් නැතුව පහුගිය ආණ්ඩුව ඩොලර් මිලියන 12.2ක් ස්වෛරීත්ව බැඳුම් කර යටතේ විතරක් විදේශීය ණය අරන් තිබුණා. ඒ නිසා මේ උගුල හැමදාමත් අපිට මේකේ හිර වෙලා ඉන්න බෑ. සාධාරණ හේතු තියෙනවා. අපේ ආණ්ඩුව ගත්ත දවස් ඉඳලා අපි දැවැන්ත කොවිඩ් වදුරකට මැදි වුණා. ඒ නිසා විදේශ රටවල් වලින් අවුරුද්දකට ඩොලර් බිලියන 7ක සේවා නියුක්තයන්ගේ ආදායම අපට අහිමි වුණා. ඒ වගේම ඩොලර් බිලියන 4ක විතර සංචාරකයන් ලැබෙන අපට ආදායම අහිමි වුණා. ඒ වගේම අපනයන ක්ෂේත්‍රයේ යම් මට්ටමකට පවත්වා ගත්තා වුණත් අපි අපේක්ෂිත ඉලක්ක කරා ළඟා වෙන්න බැරි වුණා. ඒ නිසා රටේ ඇත්ත කතාව තමයි, සත්‍ය තමයි, යම් විදේශ විනිමය අර්බුදයක් තියෙනවා. මෙන්න මේ විදේශ විනිමය අර්බුදයෙන් ගොඩ එන්න තමයි මේ ආනයන අපනයන පාලන පනත යටතේ බොහෝ රෙගුලාසි මේ දක්වා මේ ගරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. ඒ හරහා ආනයන යම් ප්‍රමාණයකින් අඩු කරලා මේ ගෙවුන් ශේෂයෙන් බර, වෙළඳ ශේෂයෙන් බර අඩු කරගන්න ආණ්ඩුව අපේක්ෂා කළා. අනිත් පැත්තෙන් අපි බලාපොරොත්තු වෙනවා දැන් මේ විදේශ විනිමය හිගයට, මේ අර්බුදයට මුහුණ දෙන්න තියෙන ප්‍රධානතම හා එකම ක්‍රමය හැටියට මේ විදේශීය මුදල් නැත්නම් විදේශීය ආයෝජන මේ රටට ගෙන ඒම සඳහා ප්‍රයත්න දැරිය යුතුයි. අන්නේ ඒ වෙනුවෙන් වටිනා යෝජනා ටිකක් තමයි අද මේ සභාවට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒතර මේ යෝජනා ගොඩේ ඇත්තෙම තියෙනවා මේ වෙනකොට ලංකාවට විදේශ විනිමය ගලාගෙන එන්න, විදේශ ආයෝජන ගලාගෙන එන්න යම් බාධාකාරී කරුණු කීපයක් තියෙනවා. විශේෂයෙන්ම මේ යෝජනා ගොඩේ යම් ගෙවීමක් කිරීමට අවශ්‍ය නොවන විදේශීය වත්කම් අත්පත් කර ගැනීම සඳහා මෙතෙක් කල් අවසර තිබුණේ නැහැ. මේ යෝජනාවෙන් ඒ අවසරය දෙනවා. ඒ හරහා අපට විදේශ වත්කම් ප්‍රමාණයක් උකහා ගැනීමේ හැකියාව ලැබෙයි. යම් ආයෝජනයක් සඳහා යම් ගෙවීමක් කර නොමැති අවස්ථාවක ශ්‍රී ලංකාවෙන් පිටත එම ආයෝජනයෙන් ලැබීම, ඒ පිටත කරන ආයෝජන ලැබීම් මෙරටට ගෙනීමේ බාධාවන් තිබුණා. මේ ඉදිරිපත් කරලා තියෙන යෝජනා ගොඩේ ඒ බාධාවන් අයින් වෙනවා. ඒ වගේම කොළඹ කොටස් වෙළඳපොළෙහි ණයසුරකම්පත්තල ආයෝජනය සඳහා, එහෙම නැත්නම් ණයකරවල ආයෝජනය කිරීම සඳහා අනේවාසික ආයෝජකෙන්ට මෙතෙක් කල් අවසර තිබුණේ නැහැ. අපි කොළඹ කොටස් වෙළඳපොළේ ණයකරවල ආයෝජනය කිරීම සඳහා දැන් අනේවාසික පුද්ගලයන්ට අවසර දෙන්නේ. ඒ හරහත් යම් විදේශ විනිමය ප්‍රමාණයක් මේ රටට ගලායේ මේ අදහසින්. ඒ වගේම ලැයිස්තුගත නොකරන ලද සමාගම්වල ණයසුරකම්පත් නැත්නම් ණයකරවල ණයකර කොටස් බවට පරිවර්තනය කරන්න මෙතන මේ නියෝග ගොඩේ යෝජනා කරලා තියෙනවා. ණයකර කොටස් බවට පරිවර්තනය කිරීමෙන් මේ දක්වා ණයකර හිමියෝ කොටස් හිමියෝ බවට පරිවර්තනය වෙලා සමාගම්වල හිමිකාරීත්වය ලැබිලා ඒ ප්‍රාග්ධනයේ දිගටම සමාගම තුළ ආරක්ෂා වෙලා රැඳෙනවා. විදේශ විනිමය හැටියට, එහෙම නැත්නම් ණයකර හැටියට තිබ්බා නම් මේ ණයකර බේරුම් කරන වෙලාවේ නැවතත් විදේශ විනිමය ප්‍රමාණයක් මේ රටෙන් එළියට ගලාගෙන යනවා. ඒ එන්න ඒ தත්ත්වේ වළක්වලා මේවා කොටස් බවට පරිවර්තනය කරලා දිගු කාලීනව මේ විදේශ විනිමය රට තුළ රඳවන්න ගත්ත වෑයමක් හැටියට මේ යෝජනාව අපේ පැසසුමට ලක් වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා රජයේ හෝ රජයේ ව්‍යවසායක් ණයක් ගත්තත් මේකට ආමුක ආයෝජන ගිණුමක් විවෘත කරන්න ඕන. ඒක සමහර අවස්ථාවල දකින්න ලොකු කරදරයක් ඇටියෙන. ඒ නිසා ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා විදේශ මුදල් එනකොට රජයේ ව්‍යවසායන්ට හා රජයට ආමුක ආයෝජන ගිණුමක් විවෘත කිරීමේ අවශ්‍යතාවය මේ නියෝග වලින් ඉවත් කරලා තියෙනවා. ඒක විදේශ විනිමය පහසුවෙන් රටට ගලා ඒමට දරන ලද ප්‍රයත්නයක් හැටියට අපි දකින්නේ. ඒ වගේම ශ්‍රී ලංකාවේ නේවාසිකයෙකුට ණය ලබා දීමේදී එම දේශීය ණය ගැනුම්කරුවන් ඒත් ආමුක ආයෝජන ගිණුමක් විවෘත කරන්න ඕන, ණයක් ගන්නත් ඒකයි. ඒ නිසා ඒ හරහත් විදේශ විනිමය ගලායීමේ ගැටලුවක් තිබුණා. විශේෂයෙන්ම කිසියම් දේශීය ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සමාගමක මව් සමාගම තියෙන විදේශ රටක නම් විදේශයේ ඒ මව් සමාගමෙන් ණය මුදලක් මේ ලංකාවට ගේන්නත් ආමුක ආයෝජන ගිණුමක් විවෘත කරලා අමුතු ප්‍රයත්නයක් දැරිය යුතු තිබුණා. මෙන්න මේ වගේ යෝජනා ගණනාවක් තමයි අපි අද පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ නිසා මේ ගරු සභාව විශේෂයෙන් විපක්ෂයේ උදේ ඉඳන් මේ මහා කාලගෝට්ටියක් නැද්දේ මේ පාස්කු ප්‍රහාරයම අල්ලගෙන මේ පාස්කු විවාදයක් බවට මේක පරිවර්තනය කිරීම ඇත්තෙම කණගාටුදායකයි. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා අවම වශයෙන් මින්පසුවවත් අපට න්‍යාය පත්‍රයක් දෙනවා. අපි මේ න්‍යාය පත්‍රයට විවාදේ කරමු. මේ න්‍යාය පත්‍රයේ තියෙන දේවල් කතා කරමු. මේ න්‍යාය පත්‍රයෙන් පිටතර ගිහිල්ලා පාර්ලිමේන්තුව විහිළුවක් බවට පරිවර්තනය කරන්න එපා කියන ඉල්ලීම අපි මේ අවස්ථාවේදී කරන්න කැමතියි. ඔබතුමියට බොහොම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධව.
ස්තුතියි ඩයනා ගමගේ ගරු මන්ත්‍රීතුමිය. ඔබතුමාට ඔබතුමියට මිනිත්තු 9ක කාලයක් තියෙනවා.
ගරු ශාසනාරූඪ මන්ත්‍රීතුමියනි, අද න්‍යාය පත්‍රය අනුව අපි කතා කරන ආර්ථිකය, මුදල්, සුරාබදු ඒ සියලු දේ යටතේ කතා කරන්න ලැබීම ඇත්තටම මට සතුටට කරුණක්. මොකද කාරණා කීපයක්, යෝජනා කීපයක් මම ඉදිරිපත් කරන්න කැමතියි. රට තුළ ආර්ථික අර්බුදයකට අපි මුහුණ දීලා තියෙන මේ වෙලාවේ රට සෑමදාම අපි හැමදාම ණය වෙවි මේ රට ඉදිරියට යනවා. නමුත් මේක නැවතින තැනක් එන්න ඕනේ. මොකද අපේ අනාගත පරපුරට, අපේ අනාගත අපේ දරුවන්ට අපිට ණයකාරයෝ බවට පත් කරලා මේ රට ඉදිරියට තබන්න තවත් පුළුවන් කමක් නැහැ. ඒ හින්දා මම ඇත්තටම ගෙනාවා මින් ඉස්සෙල්ලා කතා කරා මේ රටට විදේශ විනිමය ගෙනෙන ක්‍රමයක්, මේ රටේ ණය ටික බේරා ගන්න ක්‍රමයක්. මේක ඇත්තටම මේ බැරෑරුම් විදිහට අධ්‍යයනය කරා නම්, ගැඹුරට අධ්‍යයනය කරා නම් තේරුම් ගන්න පුළුවන් ගොඩක් අයට. මම මේ කියපු දෙයි තේරුම ඒ තමයි, මේ රටට අපි මේ දෙනවා වගේ සුරාබදු මේ ලයිසන්ස් දෙනවා වගේම මේකටත් ලයිසන් එකක් ලබා දීලා රජයේ අනුග්‍රහයෙන් පිටරට යැවීමට කංසා වගාව ඇත්තටම නීතිගත කරන්න ඕන මේ රටේ. මම මේ යෝජනාව ගේනවා. මොකද ඒක කළ යුත්තේ රජයේ අනුග්‍රහයෙන්. මේක මත්ද්‍රව්‍යයක් හැටියට පාවිච්චි කිරීමට නොමේ. නමුත් රටට විදේශ විනිමය, මේක රටේ මේ කීපයක්ම රටවල් අද මේක වගා කරනවා. ඒ වගේම අපේ රට තුල අපිට මේක වගා කළ හැකි ඉතාමත්ම ලේසියෙන්. එහෙනම් මේකෙන් විශාල විදේශ විනිමයක් ලබා ගත හැකි මේ රටට, මේ රටේ ණය බේරීමට. එහෙමනම් අපිට මේ ලැබිලා දීලා තියෙන නිධානයක් වගේ මේ දේ අපි පාවිච්චි කළ යුතුයි මේ රටේ මේ ණය ටික බේරගන්න. ඒ වගේම තමයි මේ රට තුල අපිට තියෙන්න ඕන ඩේ ඉකොනොමි වගේම නයිට් ඉකොනොමි කියලා දෙයක්. මොකද අපේ රටේ නැත්තෙත් ඒ නයිට් ඉකොනොමි කියන එක. අපිට මේ විදේශ විනිමය සහ මිනිස්සු මුළු දවසම වැඩ කරලා වෙහෙස වෙලා හම්බ කරලා දවස 30 ඒ මිනිස්සු හම්බ කරන තමන්ගේ ව්‍යාපාර වැඩ කටයුතු එහෙම නැත්නම් රැකී රක්ෂාව වලට ගිහිල්ලා හම්බ කරන එක අපිට හවස් වරුවේ වෙනකොට නිවාඩු ලැබිච්ච වෙලාවක මේ උපේන මුදල් වියදම් කරන්න තැනක් නැහැ අද රටේ. එහෙනම් මේ රටට අත්‍යවශ්‍ය වෙලා තියෙනවා නයිට් ඉකොනොමි කියන එක. ඒ නයිට් ඉකොනොමි එක තියෙන හැම රටක්ම අපි බැලුවොත් දියුණු රටවල්. ඒක අත්‍යවශ්‍යයි මේ රටට. මොකද අපි පැරඩයිස් එකක්, අපි පාරාදීසයක්, අපි සංචාරක ව්‍යාපාරයේ පළවෙනි තැනට ආපු රටක් මේ රට. එහෙනම් මේ රටට ව්‍යාපාරේ, මේ රටට විදේශිකයෝ ආපු හැම වෙලාවකම අපි දකිනවා මේ සුරාබුදු පනතට මම මේ එකතු කරන්න කැමතියි මෙන්න මේකයි. අද අපි බාර් එකක්, අපි රෙස්ටුරන්ට් එකක බාර් එකක්, එහෙම නැත්නම් මේ මත්පැන් මේ විකුණන එක අපි මේ තියන්නේ රෑ 11 වෙනකන් විතරයි. බාර් එකක් අපි වයින් ස්ටෝස් ඇරලා තියන්නේ උදේ 9 ඉඳලා රෑ 9 වෙනකන් විතරයි. නමුත් උදේ 9ට ඇත්තටම කවුරුත් බාර් එකකට එන්නේ නැහැ. මේ ලික ගන්න එන්නේ නැහැ කවුරුත් මේ මත්පැන්. එහෙනම් මම යෝජනා කරනවා මේක උදේ 10 සිට රෑ 10 වෙනකන් ඇරලා තියන ලයිසන් එක දිය යුතුයි කියලා. ඒ වගේම තමයි මේ හෝටල් වල, මේ රෙස්ටුරන්ට්ස් වල අපි දන්නවා අපි පිටරටවල් වල ගියාම අපි අපේ දවස 30 වැඩ කරලා ඒ ව්‍යාපාර කටයුතු කරලා අපි ඒ දේවල් ගැන කතා කරලා සාකච්ඡා පවත්ලා නැවත ඒ හෝටල් කාමරවලට ඇවිල්ලා අපි එළියට බහිනකොට නෑ 9:30යි 10යි. ඒ වගේම තමයි අනිත් මේ රටට එන සංසාරකයෝ. ඒ සියලු දෙනත් එහෙම තමයි. එතකොට මේ රෑ 10කට තමන්ගේ හෝටල් කාමරයෙන් එළියට බැස්සහම රෑ 11 වෙනකොට මේ බාර් මේ රෙස්ටුරන්ට්ස් වල තියෙන මේවා වහනවා. මේක ලයිසන් එක ඉවරයි රෑ 11 වෙනකොට. මේක වහන්න ඕනි. එතකොට පැයයි තියෙන්නේ මේ රටේ. මේ මිනිස්සුන්ට මේ වියදම් කරන්න තියෙන පැයයි. අපි දන්නවා සුරාබදු වලින් මේ මත්පැන් මේ සුරාවෙන් කොච්චර විනිමයක් මේ රටට උපයනවද කියලා. මේ බදු. ඒ හින්දා මේ සංචාරකයන්ට තමන්ගේ මුදල් මේ රටේ වියදම් කරන්න තැන් නෑ මේ රටේ. ඒකයි මම කියන්නේ නයිට් ඉකොනොමි එකක් මේ රටට අවශ්‍යයි. ඒ නයිට් ඉකොනොමි එක තමයි මේ හෝටල් වල මම යෝජනා කරනවා අඩුම තරමේ පාන්දර එක වෙනකන්වත් මේ දේවල් මේ බාර් ඇරලා තියන්න ඕනේ කියලා. මොකද අඩුම ගානේ ඒගොල්ලන්ට පැය ගාණක් තියෙනවා මේ පැය 3-4ක්වත් මේ වියදම් කරන්න මේවට මේ රට තුල. නැත්තම් මේ රට අද අපි එළියට බැස්සහම රෑ 9:10 වෙනකොට මේ සෑම දෙයක්ම වහලා යන්න තැනක් නැහැ මිනිස්සුන්ට. වියදම් කරන්න තැනක් නැහැ මිනිස්සුන්ට. දවස් 30 හම්බ කරන දේවල් වියදම් කරන්න තැනක් නැහැ. අපේ මිනිස්සු ඒකයි පෙළඹිලා තියෙන පිට රටවල් වල ගිහිල්ලා අපේ රුපියල් ඩොලර් බවට පත් කරලා ඔය සිංගප්පූරුව, බැංකොක්, මැලේසියා වගේ රටවල් වලට යන්න. ඒ කියන්නේ අපේ රුපියල් මේ රටවල් වලට අපි ඩොලර් බවට පරිවර්තනය කරලා අපි අරන් ගිහිල්ලා ඒ රටවල් වල වියදම් කරනවා. නමුත් ඒකෙන් වෙන්නේ රටේ තියෙන මුදල් ටික නැති වෙන එක විතරයි. ඉතින් අපේ රට මේ වගේ සංචාරක ව්‍යාපාරයක් මෙතුවක් මේතරම් සුන්දර රටක මේ සංචාරක ව්‍යාපාරයේ ඉතාමත්ම ඉහළින් දියුණු කරන්න පුළුවන් රටක මේ වගේ පණක් ගෙනල්ලා මේවට සංශෝධනය කරනවා නම් මෙන්න මේ දේවල් ඇතුල් කළ යුතුයි කියලා මම යෝජනා කරනවා. ඒ වගේම මම කිව්වා වගේ මේ ඉදිරියට මේ කංශා වගාව අනිවාර්යයෙන්ම රටේ නීතිගත කරලා මේක පිටරට යවන්න මෙඩිකල් කැනබිස් හැටියට. මොකද මේක ඉතාම වැදගත් ශාකයක්, ඖෂධයක්. අපි අදටත් පාවිච්චි කරනවා මේ ඖෂධය මේ රට තුල හැම ආයුර්වේද බෙහෙතකම මේ කංශා පැලේ අපි පාවිච්චි කරනවා. නමුත් අවාසනාවකට අපි පිටරටවල් වලින් ඉන්දියාව වගේ රටවල් වලින් අද කංශා ගේනවා මේ රටට ආයුර්වේදයේ අපේ ආයුර්වේදයේ වලට. මේ සුද්දා මේ පිටරටියෙක් ඇවිත් අපේ රටේ මේ වැදගත් ශාකය තහනම් කරේ. මේක සහනම් කරේ අපේ මිනිස්සු නෙමෙයි. එහෙමනම් අපිට පුළුවන්කම තියෙන්න ඕන ඒ 18 වන සියවසේ ගෙනාපු මේ ආඥා පනත්සික වෙනස්කරන්න. වෙනස් කරලා මේ රට ඉදිරියට ගෙනියන්න. මේ රට සංවර්ධනය කරා යන්න නම් අපි වෙනස් විදියකට සිතන්න පුරුදු වෙන්න ඕනේ.
ඔබතුමීට මිනිත්තු දෙකක කාලයක් තියෙනවා.
අපි ඒ විදියට සිතුවනම් මේ රට අපිට ගොඩදා ගන්න පුළුවන් ක්‍රම තමයි මේවා. ඒ හින්දා මේක වෙනස් විදියකට හිතලා වෙනස් විදියකට අපි මේ මොඩර්න් වර්ල්ඩ් එකට මේ දියුණු රටකට.
ගරු කිංග්ස් මන්ත්‍රීතුමා.
ඔව් සභාපතිතුමනි, අපේ මේ මන්ත්‍රීතුමිය මේ කංශා ගැන කතා කරනවා. මේ මට දැනගන්න කැමති මේක ආණ්ඩුවේ මතයේද ඔබතුමියගේ මතයක්ද මේක කියලා.
ගරු මන්ත්‍රීතුමිය,
ඇත්ත වශයෙන්ම කිව්වොත් මේක ආණ්ඩුවේ මතයක් කියලා මට කියන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මේක ආණ්ඩුවේ මතයක් කියලා මම කියන්නේ නැහැ. මේක මම ගෙනාපු යෝජනාවක්. මොකද මම මේක ගැන සම්පූර්ණයෙන්ම අධ්‍යයනය කරලා තියෙන හින්දා මම පුද්ගලිකව අධ්‍යයනය කරපු දෙයක් මේක. මේකෙන් අපි 2027 වෙනකොට ඩොලර් බිලියන 73ක ආදායමක් තියෙන වගාවක් මේක. මේ රට කෘෂිකාර්මික වශයෙන් ඉතාමත්ම ඉහළ තත්ත්වයක තියෙන රටක්. එහෙමනම් මේ වගේ දෙයක් මේ රට තුල ගෙනල්ලා මේ තරම් විදේශ විනිමයක් ලබා ගන්න පුළුවන්කම තියෙද්දි නිදානයක් උඩ ඇවිදගෙන අපි මුළු රටටම සාප කර කර, දේශපාලඥයට සාප කර කර, රටේ ඉන්න ජනාධිපතිට සාප කර කර අපි ඇවිදින එකේ තේරුමක් නැහැ. අපි සියලු දෙනාම නිදානයක් උඩ මේ වාඩි වෙලා ඉන්නේ. අපි ඇයි ඒක පාවිච්චි කරන්නේ නැත්තේ? මේ කෘෂිකර්මය අපි දියුණු කර යුතුයි. මේක මම කියන්නේ නෑ මද්‍රව්‍යයක් හැටියට නීතිගත කරන්න කියලා. මම කියන්නේ මේක වගා කරලා නීතිගතව රජයේ අනුග්‍රහයෙන් වගා කරලා මේකටත් මේ වගේම ලයිසන්ස් දීලා මේක වගා කරලා පිටරට යවන්න. මේකෙන් ලැබෙන විදේශ විනිමය මේ රටේ ණයට බේරන්න. අපිට හැමදාම මේ රට ණයකාරයෝ හැටියට ජීවත් වෙන්න බෑ. අපේ දරුවන්ව අපේ අනාගතයේ දරුපරපුර ණයකාරයෝ කරලා ඉතුරු කරලා යන්න බෑ මේ රට වෙන.
මේ ණය ඇති. මේ කාලේ අවසානයි.
අපිට මේ ණය ගෙව්ව ඇති. ණය ගත්ත ඇති. ඉතින් ඒකින්ද මම විශ්වාස කරනවා මේක මේ පනත් වලට ඇතුල් කළ යුතුයි. සංශෝධනය කරන වෙලාවේ ඇතුල් කරලා මේක මේ විදිහට මේ රටේ ආර්ථිකය දියුණු කරන්නට මේකට ලැබෙනවයි කියන එක මම විශ්වාසයක් තියෙනවා. ඒ හින්දා මේක ඇතුල් කරන්න කියලා මා ඉල්ලා සිටිනවා. මේ කාලය දුන්නාට බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා. ඔබතුමාට මිනිත්තු 5යි.
ගරු මන්ත්‍රීතුමනි ඇත්ත වශයෙන්ම මම කතා කරන්නේ නෙවෙයි හිටියේ. නමුත් උදේ බන්දුල් ගුණවර්ධන මැතිතුමා මේ වරාය නගරය ගැන පෝට් සිටි ගැන යම් යම් අදහස් ප්‍රකාශ කෙරුවා. දැන් මේ පදත පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරපු ආකාරය ගැන අපි කියන්න ඕනේ ගරු මන්ත්‍රීතුමනි. මේ පදත ඉදිරිපත් කරුවේ 8 වෙනිදා. එතකොට මේ විශ්වවිද්‍යාල සංශෝධනයේ යටතේ අපිට දවස් 7යි තියෙන්නේ මේ අධිකරණයට යන්න. එතකොට 8 වෙනිදා ඉදිරිපත් කරනවා 9 තියෙනවා. ඊට පස්සේ දවස් 5ක් නිවාඩු. දවස් 5ක් නිවාඩු. එතකොට අපිට උසාවියට යන්න ඉදිරිපත් වෙන්නේ 12යි. මං කලින් කිව්වේ හිටියේ දැන් විශ්වවිද්‍යාල සංශෝධනයේ යටතේ දවස් 7යි තියෙන්නේ උසාවිය යන්න. 8 වෙනිදා ඉදිරිපත් කරනවා 9 පුළුවන්. ඊට පස්සේ දවස් 5ක් නිවාඩු. එතකොට දවස් 2යි අපිට ඉතුරුනේ උසාවිය යන්න. මේක ආණ්ඩුව හිතාමතා කරමු දෙයක්. උසාවිත් වහලා. උසාවි නිවාඩු. ආණ්ඩුව මේ පදත ඉදිරිපත් කිරීම අධිකරණයට යෑම වළක්වන්න තමයි මේ විදිහට කුමන්ත්‍රණකාරී විදිහට ගඩ කෙරුවේ. ඉතින් මෙහෙම පරදක් ඉදිරිපත් කරනකොට අපිට සැකයි. මේකේ ඇතුලේ මොනවද තියෙනවා? ඉතින් මම ඉස්සෙල්ලාම කියන්නේ සියලු මන්ත්‍රීවරුන්ට දෙපැත්තේම මේ පෝට් සිටි එක පාර්ලිමේන්තුවේ අධිශීලයට යටත් කරන්න. මොකද මුදල් බලය තියෙන පාර්ලිමේන්තුවට. මේක වරාය නගරයේ මුදල් බලය දෙන්න බෑනේ. ඒක පාර්ලිමේන්තුවට යටත් කරන්න. එතනයි ඒලිම අපි කරනවා. ඔබතුමිය දන්නවා මේ රටේ වෙච්ච වංචා හිලිදරගුරේ පාර්ලිමේන්තුව. ওই ලොකු ලොකු ඔඩිටර් ජෙනරල්ලා හිටියට ලොකු ලොකු මහා බැංකුවා හිටියට මේ රටේ වංචා හිලිදරව් කරුණේ ඒගොල්ලෝ CID එක හිටියට පාර්ලිමේන්තුව තමයි හිලිදරව් කරුවේ. බැඳුම් කර රජ්ජාව. සීනි වංචාව කෝප් එකෙන්ද? කෝප් එකයි කෝපාය එකයි තමයි හිලිදරව් කරුවේ. ඉතින් අපි කියන්නේ වරාය නගරේ ඒක දැන් අත්තරින් බෑ. ඒක අපේ රටේ වාසියට හරව ගන්න ඕන. අවුරුද්දක සැරයක් කෝප් එකටයි කෝපය එකටයි මේක ගිරු වාර්තා ඉදිරිපත් කරන්න කියලා මගක් තියක් ගේන්න. දැන් තියෙන පනත දිහා බැලුවාම පාර්ලිමේන්තුවේ මේකේ මුදල් පාලනයක් නැහැ. කෝප් එකයි කෝපය එකටයි මේ අය කැඳවන්නත් බෑ. එතකොට අධ්‍යක්ෂකවරුපත් කරනවා ඩිරෙක්ටර්ස්ලා. මොකද්ද නැගිටලා කියන්නකෝ. නැගිටලා කියන්න බා උත්තර දෙන්න. මට යාන්තමට හැවුණ ආණ්ඩුව හිටියන එහෙම දෙයක් කරන්නේ නැහැ කියලා. අපේ ආණ්ඩුව කාලේ යහපාලන ආණ්ඩුව කාලේ මේ වරාය නගරය ගැන අපිත් අධ්‍යයනයක් කෙරුවා. අපි අධ්‍යක්ෂක මණ්ඩලයේ කවුදවත් කෙරුවේ? අපේ දල සටහනේ ගරුබද්දිත. අපි ඉදිරිපත් කෙරුවේ අපේ දල සටහනේ තිබුණේ මහා බැංකුවේ අධිපති, සෙන්ට්‍රල් බැංක් ගවර්නර්, මුල්ලේ මණ්ඩලයේ අධිපති, මුදල් අමාත්‍යාංශයේ ලේකම්, හා ඒ වගේ ඔඩිටර් ජෙනරල්, ඒ වගේ අය තමයි අපි දාලා තිබ්බේ අධ්‍යක්ෂක මණ්ඩලයට. දැන් මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාවයි පස්සේ ඕඩ 5 දෙනෙක්, ඕඩ 7 දෙනෙක්. සුදුසුකම් මොනවත් නැහැ. චීනුපත් කරන්න පුළුවන්, හමුදායපත් කරන්න පුළුවන්. මේක බලවත් රටවල් ගණනාවක් දැනටමත් සැකපහල කරලා තියෙනවා. මේක මුදල් විසුද්ධිකරණයට මූලස්ථානයක් හැටියට තමයි මේගොල්ලෝ ගේන්න හදන්නේ. ඇමරිකන් තානාපති කෙලිම කිව්වනේ මුදල් විසුද්ධිකරණය මේ පරත තියා බැලුවහම කළු සල්ලි සුදු කරන මුදල් විසුද්ධිකරණ බද්ධත්තාරක් හැටියට තමයි මේ යටි අරමුණ. ඒකයි අපිට දවස් 2යි දුන්නේ උසාවියට. මේගොල්ලගේ චේතනාව වහංගඩක් අපිට සුවාරියක් කල් දෙන්න ඕන. අනිත් එක මේ පරද හදනකොට ගරු මන්ත්‍රීතුමනි කිසිම සංවාදයක් නැහැ. මේ රටේ ඉන්නවා බුද්ධිමතුන්, ගණකාධිකාරීවරු, වෘත්තිකයන්. මේ කිසි කෙනෙක් එක්ක සාකච්ඡාවක් නැතුව මේ පරදක් හදලා
ඔබතුමාට මිනිත්තු කාලයක් තියෙනවා.
ඉදිරිපත් කරලා තියෙනවා. බදු ගන්න බෑ. නෝ ටැක්ස්. මොකද්ද? නෝ ටැක්ස්. දැන් අවසාන වශයෙන් මම කියන්න ඕන නීති එකක්. හැබැයි කලාපීය දේශපාලනය දියා බල්ලා තියෙන ආණ්ඩුව මොකද අපේ රටේ හිටපු නායකයෝ DS රටක ඉඳලා බණ්ඩාරනායක අගමැතිතුමා බණ්ඩාරනායක මැතිනිය ප්‍රේමදාස මැතිතුමා හැම නායකයෙක්ම අපේ රටේ ස්වාධීනත්ව ආරක්ෂා කිරුවා මේක බලවතුන්ට සුපිරි බලවතුන්ට පොරොමිටියක් වෙදී දැරියර ඉන්දියාවෙන් උදව් ගත්තා චීනෙන් උදව් ගත්තා මේගොල්ලෝ චීනෙට මෙහාට ඇවිල්ලා බින්ද බයින්න චීනෙට බින්න බයින්න ඉඩ දීලා තියෙනවා කිසිම නායකයෙක් මේ වගේ වැඩක් කරුවේ නැහැ තමුන්නාදලා හිතේවද ඉන්දියාව ඉන්දියාව අමනාප කරගෙන මේක සාර්ථක කරගන්න පුළුවන් කියලා කලාපීය බලවතා ඉන්දියාව ඉන්දියාව තරහ කරගෙන මේක සාර්ථක කරගන්න පුළුවන්ද ඔච්චර එකක් තේරෙන්නේ නැද්ද ඒ වගේ නීති පොත්වල නැහැ නමුත් අපි දන්නවා ඉන්දියාව සම්බන්ධයෙන් අපේ රට ඉතාමත් කටුක අත්දැකීම් අපි ලබලා තියෙනවා ඒ වගේ පොතේ නැහැ අන්නේම නිසා අපි කියනවා මේක පාර්ලිමේන්තුවට යටත් කරන්න කෝප්පටි කෝපායකට යටත් කරන්න මුදල් බලය පාර්ලිමේන්තුවට දෙන්න මුදල් විසුද්ධිකරණය තහනම් කිරීම සඳහා වගන්තියක් ඉදිරිපත් කරන්න කියලා මම ඉතාමත් ඕනෑකමින් ඉල්ලීමක් කරනවා
ස්තුතියි